නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපානසති කමඨාන් දේශනාව. කුමක්ද අපි මාතෘකාව කොට ගන්නේ කියලා බැලුවාම ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරන සිත මත සිත පිහිටා සිය පැවැත්වීම තමයි අද අපේ මාතෘකාව කොට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා මේ ආනාපානසති භාවනාව තුළින් අපට මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට පුළුවන් බව. තථාගතයන් වහන්සේ මේ ලෝක සත්වයා පිළිබඳව මා කරුණාවෙන් දේශනා කරන ධම්ම කාරණාවක් තමයි මේ නිර්වාණ පණිවිඩය. සතර සතිපට්ඨානය ගත්තාම, ධම්සප්පවත්තන් සූත්‍රය ගත්තාම තථාගතයන් වහන්සේ මේ ආනාපානසති භාවනාව පිළිබඳ විශේෂ ස්ථානයක්, එහෙම නැත්නම් වටිනාකමක් දීලා තියෙනවා. එනම් මේ ආනාපානසති භාවනාව තුළින් අපට මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට පුළුවන්. ආනාපානසති භාවනාව තුළින් අපගේ නිවීම අපට ඇති කරගන්න පුළුවන් නම්, ඇයි අපට ආනාපානසති භාවනාව තුළින් මේ විමුක්තිය සැලසෙන්නේ නැත්තේ? ඇයි ආනාපානසති භාවනාව වඩන භාවනා යෝගියා මාර්ගඵලවලට පත් වෙන්නේ නැත්තේ කියන එක දැන් වර්තමානයේ පවතින ලොකු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය සෑම අවස්ථාවක් තුළම සෑම මොහොතක් තුළම අපි මුණ දෙන ප්‍රශ්නයක් වශයෙන් තියෙන නිසා අපි තීරණය කළා මේ ආනාපානසති භාවනාව මාර්ගඵල නිවන් අවබෝධයට පත්වීමට තියෙන බාධක පිළිබඳ සාකච්ඡාව කිරීම. ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරන සිත මත සිය පැවැත්වීම කියන කාරණාව අරගෙන බලනකොට අපට පැහැදිලිව තේරුම් යන කාරණාවක් තමයි මේ ආනාපානසති භාවනාව අපි මේ දැන් පටන් ගත්තා නෙමෙයි. අපගේ ජීවිත කාලය පුරාම අවුරුදු 25ක් 30ක් 40ක් වැනි කාලවකවානුවක් තිස්සේ අපි විසින් පුරුදු කරනවා. එහෙනම් මේ භාවනාව නිකම්ම නිකං ආස්වාසයක්, නිකම්ම පිටව යන ප්‍රාස්වාසයක්. මේ ආස්වාසය ප්‍රාස්වාසය ඉපදිච්ච දවසේ ඉඳලාම සිදුවන්න, මේ ආස්වාසය ප්‍රාස්වාසය සීලයක් බවට, ප්‍රඥාවක් බවට, සංසාර විමුක්තියක් බවට, මාර්ගඵල බවට පත්වෙන ක්‍රියාවලිය පිළිබඳ මේ භාවනා යෝගියා දැනගත යුතුයි. හේතුව මේකේ යථාර්ථය විද්‍යාව දන්නේ නැත්නම් මේ කමඨාන වඩන ඒ භාවනා යෝගියාට මේකෙන් විමුක්තිය සලස ගන්න පුළුවන් කමක් නැහැ. එනං ආස්වාස මත සිත පීඨීම, ප්‍රාස්වාස මත සිත පීඨීම, නාස්තුඩ මත සිත පීඨවීම, ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කිරීම, මේ විදියට මේ ආනාපානසති භාවනාව ක්‍රමවේද රාශියක් තුලින් පුරුදු කරනවා. නමුත් අපි මේ ක්‍රමවේද රාශිය පිළිබඳ සාකච්ඡා කරන්නේ අද අපි සාකච්ඡාවට බාධනය කරන්නේ ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරන සිත මත සිත පීඨවනකොට කොහොමද මේක මාර්ගඵල නිවන් අවබෝධයට පත් වෙන්නේ කියන එක. දැන් බලන්න භාවනා යෝගියේ මේ ආනාපානසති භාවනාවට සමවැදිලා ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරන සිතේ පීඨනවා. ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ ආස්වාසය කියන්නේ මොකද්ද? ප්‍රාස්වාසය කියන්නේ මොකද්ද කියන එක. අපට සරල උදාහරණයක් කියන්න පුළුවන්. මේ ආස්වාස කරන විට සෑම දෙයක්ම අපේ කයට ඇතුල් වෙනවා. ඇතුල් වෙන්නේ කුමක්ද කියන එක පිළිබඳ අපි සාකච්ඡා කරන්න යන්නේ නැහැ ගැඹුරින්. ඒක වෙනම විෂයක් නිසා. ආස්වාස කරනකොට වායු ප්‍රමාණයක් ඇතුල් වෙනවා. මේ වායු වල ඇතුල් වෙලා තියෙන්නේ මොනවද කියලා බැලුවාම මේ වායුව ඇති වෙලා තියෙන්නේ තරංගයක් අනුරූපව. මේක නිර්මාණය වෙලා තියෙන්නේ අණු වලින්. මේ සෑම අණුවක්ම භ්‍රමණය වෙනවා. භ්‍රමණය වෙන සෑම අණුවකම න්‍යාස්තියක් තියෙනවා. න්‍යාස්ති වල ඒ අණුව පිළිබඳ තොරතුරු තියෙනවා. එහෙනම් අපි ආස්වාස කරන්නේ මොනවද? තොරතුරු රාශියක්. ප්‍රාස්වාස කරන්නේ මොනවද? ඒ තොරතුරු රාශියක්. එහෙනම් මේ සංස්කාර ධර්මයන් මේ කයට ඇතුල් වෙනවා, පිටත් වෙනවා. නැවත මේ කයට ඇතුල් වෙනවා, නැවත පිටත් වෙනවා. මේ ක්‍රියාවලිය, මේ චක්‍රීකරණය ඉපදිච්ච දවසේ ඉඳලාම නොකඩවම සිදුවෙන බව ඉස්සෙල්ලාම අපි වටා ගන්නට ඕනේ. ඇත්තටම නාසය පමණක් ආස්වාස ප්‍රාස්වාස කරනවාද කියලා බැලුවාම නාසය විතරක් නෙමෙයි, අපගේ ඇස, කන, දිව, සම, සිත මේ සෑම ඉන්ද්‍රියක්ම ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඒගොල්ලන්ට පුළුවන් විදියට අපි දන්නවා සත්වයේ කටින් ආහාර පාන ගන්නවා. හැබැයි ගැඩවිල්ලේ පණුවේ කටක් නැත්තම් කොහමද ආහාර පාන ගන්නේ? සිනිඳු සමතුලින් අවශෝෂණය කර ගන්නවා, උරා ගන්නවා. දෙවිවරුන්ට කටක් නැත්තම් විකල ගිලින්න බැරි නම් ඒගොල්ල කොහමද කරන්නේ? සිතිවිලි වලින් තමයි ආහාර අනුමෝදන් කරන්නේ. මනෝ සංචේත ආහාර. අපි යම් කිසි දෙයක් භුක්ති විඳලා ඒක චේතනාවක් වශයෙන් පූජා කළාම, පින් අනුමෝදන් කළාම දෙයියෝ ඒක අනුමෝදන් කරගෙන පෝෂණය වෙනවා. එහෙනම් මේ ගනුදෙනු කරන ක්‍රමවේදය ඇසට රූප වශයෙන්, කනට ශබ්ද වශයෙන්, නාසයට ගන්ධය වශයෙන්, දිවට රස වශයෙන්, සමට ස්පර්ශය වශයෙන්, සිතට මනෝ සංචේත වශයෙන් මේ ආහාරය ගනුදෙනු ක්‍රම කරන ක්‍රමවේදය ක්‍රම 6ක්. එහෙනම් අපි ආස්වාස කරනකොට ඇතුල් වෙනවා, ප්‍රාස්වාස කරනකොට පිටත් වෙනවා. එහෙනම් ඇස්වලටත් නාම රූප තරංග වර්ණ ධර්මතාවය ඇතුල් වෙලා ඒක නැවත පිට වෙන්නේ නැද්ද? එහෙනම් අපේ කන් වලට ශබ්ද ඇතුල් වෙලා ඒකෙන් ප්‍රතිචාර පිටත් වෙන්නේ නැද්ද? රස අපේ දිවට ඇතුල් වෙලා ඒක පිළිබඳ අදහස් ප්‍රකාශ වෙන්නේ නැද්ද? සිතට සිතිවිලි ඇතුල් වෙලා ඒකට අනුව වචනය, ක්‍රියාව වෙනස් වෙන්නේ නැද්ද? එහෙනම් නාසය තුලින් විතරක් නෙමෙයි මේ ආයතන අය තුලින්ම මේ ගනුදෙනුව නොකඩවම සිද්ධ වෙනවා. මේක ඉස්සෙල්ලාම වටා ගන්නට ඕනේ. දැක්කා දැක්ක දේ පිළිබඳ ගවේෂණය කළා, ආවල් කාරණාව පිළිබඳ කියලා තේරුම් ගත්තා, දැන් එයාට කර්මයක් ඇදුනා. ඇයි දැක්කේ මිතුරාද අතුරාද කියන එක තේරුම් ගන්න නැති තාක්කල් එයාට කිසිම කර්මයක් නිර්මාණය වෙලා නැහැ. බැරි වෙලාවත් දැක්කේ මං අතුරා කියනකොට ද්වේෂය අටගත්තා නම්, දැක්කේ මිතුරා කියලා ලෝභය අටගත්තා නම් දැන් එයාට ඉපදීමට හේතුවක් තියෙනවා. ඇයි මෙච්චර අභ්‍යන්තර දේවල් කතා කරන්නේ කියලා බැලුවාම මේ ආනාපාන සති භාවනාව අවුරුදු ගණන් වඩන භාවනා යෝගින් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න නැති එකේ හේතුව මේක තුල තියෙන විද්‍යාව යථාර්ථය නොදැකීම. නිකම්ම නිකං ආස්වාස ප්‍රාස්වාස කරගෙන ඉන්න ඕනේ නම් ඒකට භාවනාවක් අවශ්‍ය නැහැ. ඒ ඉපදිච්ච දවසේ ඉඳලා මේක සිදුවෙනවනේ. නොකඩවම සිදුවෙමින් පවතිනවා නම් ඇයි අමුතුවෙන් ඒක සිදු කරන්නේ? එනම් මේ භාවනා යෝගියාට වැටෙන්න ඕනේ මේ ආස්වාස ප්‍රාස්වාස වීමේ මේ ක්‍රියාවලිය මේ ඇසකන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින්ම මේ ගනුදෙනුව සිදු වෙනවා. මේ ගනුදෙනුව අපට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. නොකඩවම මේක සිදු වෙනවා. මේ ක්‍රියාවලියෙන් කොහොමද නිදාස් වෙන්නේ? කුමන ආකාරයෙන් ප්‍රතිකර්මයක් මේකට යොදන්න පුළුවන්ද කියලා මේ කමඨාන තුල සිත පීඨවලා කල්පනා කරනකොට ඒ භාවනා යෝගියාට තේරෙනවා ගත්තොත් ගත්ත දේ නැවත දෙන්න ඕනේ. එහෙනම් මේ හැම ක්‍රියාවලියකටම ප්‍රතිචාරයක් තියෙනවා. සෑම ගණුවකටම දෙනුවක් තියෙනවා. එහෙනම් ආස්වාස කෙරුවොත් ප්‍රාස්වාස කරන්න ඕනේ. යමක් දැක්කොත් ඒකට කර්මයකට වන්දියක් ගෙවන්න ඕනේ. යමක් ආගත්තොත් ඒ ආගත්ත දෙයට කර්මයක් ගෙවන්න ඕනේ. එහෙනම් මේ ගනුදෙනුව නැවතුවොත් මට විමුක්තියටපත් වෙන්න පුළුවන්. මේ කර්මානුරූපීව ආයතන අය ගනුදෙනු කරවන මේ ක්‍රියාවලිය නැවතුවොත් මම විමුක්තියටපත් වෙනවා කියන එක පිළිබඳ අවබෝධය ඇති වෙනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ගනුදෙනුවෙන් කුමක්ද සිද්ධ වෙන්නේ කියලා බලනකොට මේ ගනුදෙනුව තුලින් තමයි මේ භවයේ ඉපදීම දුක ජරාව නිර්මාණය වෙලා තියෙන්නේ. ඇසට පේන දේවල්, කනට ඇයෙන දේවල්, නාසයට දැනෙන දේවල්, දිවට දැනෙන දේවල්, කතා කරන දේවල්, චර්යාවෙන් ඇසිරෙන දේවල්, සිතිවිලි වලින් සිතන දේවල්, මේවා නේද ඉපදීමට හේතුව. එහෙනම් මේ ආයතන අය තුළ තියෙන මේ ක්‍රියාවලියෙන් තොරව ඉපදීමක් නැහැ. සලායතන වල ක්‍රියාවලිය නැවතුණා නම් එයාට මේ ලෝකේ කවදාවත් උත්පත්තියක් නැහැ. කුසල් අකුසල් පව්පින් කියන සෑම දෙයක්ම සිදුවෙන්නේ සලායතන අය තුළින්. මේක නැවතුවොත් ඉපදීම නැවතෙනවා. මේක දිගටම ක්‍රියාත්මක වුණොත් දිගටම සසරේ ඉපදෙනවා. මේක ඒකාන්ත වශයෙන්ම නිවැරදි මාර්ගයේ කෙනෙක් යට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ කියන්නේ එයා සම්මා දෘෂ්ටියටපත් වෙනවා. එයා ඒකායන තීරණයට එනවා. මේ ආයතන අය ගනුදෙනු කරන මේ ගනුදෙනුව නැවතුවොත් මේ ගනුදෙනුවෙන් නිදාසුනොත් මම විමුක්තියටපත් වෙනවා. ඒ කියන්නේ රාහත් වෙනවා. එහෙනම් මේක තමයි නිවන් මාර්ගය, විමුක්ති මාවත. මේ කර්ම හැදෙන මේ ක්‍රියාවලිය නවත්තන්න ඕනේ කියන සම්මා දෘෂ්ටියටපත් වෙනකොට එයා සෝවා මාර්ගයටපත් වෙනවා. එයා මේ ලෝකේ වෙන කිසිම කමඨාණක් ගැන සාකච්ඡා කරන්නේ නැහැ. වෙන නිවන් මාර්ගය ගැන ගවේෂණ කරන්නේ නැහැ. හේතුව මේක යාට ස්ථීර වශයෙන්ම දැනෙනවා. මේක තමයි මේ ලෝකේ සැප විඳින්න දුක් විඳින්න හේතුව. සැපක් ලැබෙනවා නම් ඒකට හේතුව ආයතන අයේ ක්‍රියාව. දුකක් ලැබෙනවා නම් ඒකට හේතුවත් ආයතන අයේ ක්‍රියාව. මේක නැවතුවොත් මම නිදහස්. මේක වටහා ගත්ත වෙලේ ඉඳලා මේක නවත්තන්නේ කොහමදයි කියලා කල්පනා කරනකොට එයාට තේරෙනවා මේ දකින දේවල්, ඇයෙන දේවල්, පේන දේවල්, දැනෙන දේවල්, සිතන දේවල් ගනුදෙනුවක් වෙනවා. මේවා ගබඩා වෙනවා. ඒ ගබඩා වෙන නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ කියලා තවත් ටිකක් ගැඹුරෙන් තේරුම් ගන්න පටන් ගන්නවා. ඒකට එක හේතුවක් තමයි සෝවාන් ආර්ය ශ්‍රාවකයාගේ සිත එක අරමුණක පවතින්නේ නැහැ. එයාට සිතිවිලි ඇති වෙනවා. ලෝභ දේශ මොහ පවතිනවා. හැබැයි ආනන්තරිය පාප කර්ම කරන්නේ, බරපතල වැරදි කරන්නේ, සාමාන්‍ය වැරදියාගෙන් සිදු වෙනවා. එහෙනම් මේ සිත නිතරම নানা ප්‍රකාර සිතිවිලි මෙනෙහි කරමින් මේ සිත නොයේ කර්මනොත් එක්ක ගනුදෙනු කරමින් මේ බඹයක් විතර උස තියෙන කයෙන් බෑරව යනකොට එයාට තේරෙනවා මේ සිතට ගොඩාක් අරමුණු වෙනවා. නොයෙක් ආකාර සිතිවිලි පාළ වෙනවා. මේ සිතිවිලි පාළ වෙන්නේ ඇයි කියලා බලනකොට එයාට තේරෙනවා මේක මතක් වෙනවා. ගිය මාසෙ වෙච්ච සිදුවීමක්, ගිය අවුරුද්දේ වෙච්ච සිදුවීමක්, පුංචි කාලේ ඉස්කෝලේ යන කාලේ වෙච්ච සිදුවීමක්, තරුණ කාලේ සිදුවීම මේවා මතක් වෙනවා. එතකොට යාට තේරෙනවා මේක වෙලා ගොඩාක් කාලුනේ. ගොඩාක් කාලයකට පස්සේ මේක මතක් වෙන්න නම් මේක කොයාර තැනක තැම්පත් වෙලා තියෙන්න ඕනේ. නිතර නිතර පුරාණ දේවල් මතක් වෙනවා නම් අනාගතයේ මේ වගේ දේවල් සිදු වෙන්න ඕනේ කියලා මනක්කල්පිත දේවල් නිර්මාණය වෙනවා නම් මේ සිත තුළ තැම්පත් වීම ගබඩා වීමක් වෙන්න ඕනේ. එහෙනම් දැකපු දේ දැක්කා වාගේ පේනවා. ඇයිච්ච දේ ඇවුන විදියටම නැවත එනවා. රස જાති දැනුණා නම් ඒ දැනිච්ච විදියටම දැනෙනවා. සිතෙන සිතවිලි ඒ ආකාරයෙන්ම නැවත නැවත සිතෙනවා. එහෙනම් මේවා කොයි විදියටද සැකසීලා තියෙන්නේ කියලා බැලුවාම දැක්ක දේ දැක්ක රූප වශයෙන් චක්කුවේ තැම්පත් වෙලා ඇයිච්ච දේ ඇයිච්ච ලෙස අපගේ කන්වල තැම්පත් වෙලා ආහාරය දැක්කාම ඒ කලින් කාපු එකේ රසය නිකම් අපට මෙනේ වෙනවා. මේ ව්‍යංජනේ මේ විදිහේ රසක් තමයි තියෙන්නේ. ඇඹරල්ලා ව්‍යංජනයක් දැක්ක ගමන් කට්ටියගේ මුළු ඇඟටම ඇඹුල් දැනෙනවා. ඇයි? ඒවා මතකයේ තියෙනවා. එහෙනම් මේ ජීවහා තුළ මේක මතකයේ සටහන් වෙලා තියෙනවා. එහෙනම් මේ ගබඩා වෙන ක්‍රමවේදය දිහා බලනකොට එයාට මේ ප්‍රසාදයන් අය පිළිබඳ අවබෝධය ඇති වෙනවා. චක්ක ප්‍රසාදේ, චෝත ප්‍රසාදේ, ජීවා ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, පොට්ටබ්බ ප්‍රසාදේ, මේ ප්‍රසාදවල මේ ගනුදෙනු නිසා ඇතිවෙච්ච ගබඩාව තැම්පතුව තමයි නිතර නිතර මතක් වෙන්නේ. අඹ හිදවල කාපු කෙනෙක් ඉන්නවා නම් ජීවිතේට උයල කාලා නැත්නම් අඹගයේ අඹ දැක්ක ගමන්ම එයාට අදාස පාල වෙන්නේ ඉදවන්න. පැයිච්ච ටික කඩවල ඉදවන්න ඕනේ. පිදුරවල ඉදවන්න හොඳයි, දායියවල ඉදවන්න හොඳයි, මේක මල්ලක දාලා ගැටගාල එල්ලලා ඉදවන්න හොඳයි කියලා ඉදවන පිළිබඳ සිටිවිලි පාල වෙනවා. හැබැයි හැමදාම පැයිච්චඹ උයල කාල පුරුදු වෙච්ච කෙනෙක් ඉන්නවනම් ඉදවල කන්න කැමති නැත්තම් අඹ ගෙඩි දැක්ක ගමන් එයාට තියෙනවා මේක මිරිසට උයන්න හොඳයි, කිරට උයන්න හොඳයි, මේක ගලේ තලලා නැල්ලුමක් වාගේ ඇදුවත් හොඳයි කියලා එයාට ව්‍යංජන જાති පේන්න පටන් ගන්නවා. එකම අඹගා එකම අඹ ගෙඩිය දෙන්නෙකුට දෙආකාරයෙන් පේනවා. අරයට ඉදවල කන ඒ රසවත් ක්‍රමවේදයේ පේනවා. මෙයාට ලුණු ඇඹුල් දාලා මිරිසට උයපු ව්‍යංජනයක් වශයෙන් පේනවා. එහෙනම් මේවා මතක් වෙන්නේ කොහමද? මේවා මැවිලා පේන්නේ කොහමද කියලා බැලුවාම මේ ප්‍රසාදයන් තුල තියෙන ගබඩාව භව ගණනාව පුරුදු කරපුවා, මතක තියාගත්තුවා, එකතු කරපුවා තමයි මේ මතක් වෙන්නේ. මේක මේ භාවනා යෝගියාට වැටෙනවා. වැටුණාම එයා දකිනවා මේ සිත වෙන කිසිම දෙයකින් වෙනස් කරන්න බෑ. මේ සිතේ තියෙන ස්වභාවය අපට පාලනය කරන්නත් බෑ. ඇයි? සිත කියන්නේ ගොඩාක් සියුම් දෙයක්. ඒක අල්ලලා නවත්තන්න පෙට්ටියකට දාලා වහන්න, බෝතලයකට දාලා මූඩිය වහන්න එහෙම කරන්න බෑ. සිත මෙල්ල කරන්න විසිරෙන ස්වභාවය වැඩි. සිත අල්ලලා පොරබැදලා එක තැනක තියලා බලන්න එහෙම තියන්න බෑ. එහෙම කරන්න ගියාම තමයි සිතවිලි වැඩිපුර ඇති වෙන්නේ. පීඩනය වැඩි වෙනකොට විසිරෙන ස්වභාවය වැඩි. එහෙනම් එයාට තේරෙනවා මේ සිත මෙල්ල කරන්න චෛතසික වැඩි වෙනවා, මතකයන් වල අවදි වීම වැඩි වෙනවා, තප්පරයට ඉපදෙන සිතවිලි ප්‍රමාණය වැඩි වෙනවා. මේකට විසඳුමක් නැහැ. මේකට තියෙන එකම විසඳුම තමයි සිත පාලනය කරන්න මෙල්ල කරන්න යන එක නවත්තලා සිත පිළිබඳ අවබෝධයෙන් බලාගෙන සිටීම. සිත මොනවද කරන්නේ කියන එක පිළිබඳ අවධානමෙන් බලාගෙන ඉන්නකොට එයාට තේරෙනවා දැන් නම් සිත ටිකක් පාලනයි කියලා. ඇයි? එයා දිහා අවධානමෙන් බලාගෙන ඉන්නකොට සීය පීඨනකොට මේ දවන ප්‍රතිසතය විසිරෙන ස්වභාවය ක්‍රමක්‍රමයෙන් පාලනය වෙනවා. මේ අවබෝධය ආපු ගමන් මේ අසකන දිවනාසය සමසිතෙන් ගනුදෙනු කරන මේ ක්‍රියාවලිය අත්තරිනවා. ඒක පාලනය කරන්න යන්නේ නැහැ. පේන දේවල් ඇයෙන දේවල් දැනෙන දේවල් ඇගෙන දේවල් සිතන දේවල් කියන මේ කරුණු පිළිබඳ සීය පීඨන්න යපුරුදු වෙනවා. මේ අවබෝධය ආපු ගමන් එයාගෙන් ලොකු පාප කර්ම වෙන්නේ නැහැ. විශාල අකුසල මොකවත් වෙන්නේ නැහැ. හේතුව එයාගේ සිත යම්කිසි අවබෝධයක් මත ක්‍රියාත්මක වෙනවා. අකුසල කර්ම, පාප කර්ම, කුසල කර්ම, පින් කර්ම නවත්තන ක්‍රමවේදය තුල මේ සිත නිරත වෙලා. මෙයා ලෝකෝත්තර ආර්ය ගමනේ යම්කිසි ක්‍රමවේදයක් තුල ගමන් කරනවා. මේ අවබෝධය ඇති වුණාම මේ ඉපදීමට අවශ්‍ය කර්ම ඉපදෙන අවස්ථාව නිරෝධ කරන චර්යාවේ නිරත වුණාම එයා සකෘදාගාමි ඵලයටපත් වෙලා. එයාට තේරෙනවා මේක නැවතෙන්නේ මේ විදියට, නවත්තන්න ඕනේ මේ විදියට කියලා නවත්තාගෙන නවත්තාගෙන යනවා. සෑම චෛතසිකයක් මතම සිත පීඨවලා එයා සීය පවත්තලා මේක නිරෝධ කරනවා. මේ භාවනා යෝගියාට වැටහෙනවා සෑම චෛතසිකයක් තුළම සිත පීඨන්න, පේන දේවල්, ඇයෙන දේවල්, ඇගෙන දේවල් මත සිත පීඨන්න මේවා දැනගන්න එපාය. දැක්කේ මොනවද, ඇවුනේ මොනවද, දැනෙන්නේ මොනවද, ඇගෙන්නේ මොනවද, සිතෙන්නේ මොනවද, මේ පිළිබඳ විශාල අවධානමක් යොමු කරන්න එපාය. මේ ප්‍රශ්නය තේරෙනකොට යාට තේරෙනවා මේක දීර්ඝකාලීනව කරන්න පුළුවන් එකක් නෙමෙයි, මේක නවත්තන්න පුළුවන් ක්‍රියාවලියකුත් නෙමෙයි කියලා මේ ගනුදෙනුවෙන් ඉවත් වෙනවා. අපි දන්නවා ගත්තත් ප්‍රශ්නයක්, දුන්නත් ප්‍රශ්නයක්. දැන් මේ පින්වතුන් එකතු වෙලා දානයක් දුන්නාම දානය දුන්න එක ප්‍රශ්නයක් නේ. ඇයි දන් දුන්නාම කුසල් හම්බෙනවා, පින් හම්බෙනවා, දිව්‍ය ලෝකෙක ගිහින් බැරි වෙලාවත් ඉපදිලා අවුරුදු කෝටියක් විතර ඉන්න වුණොත් නිවනක් නැහැනේ. දන් දුන්නාම ප්‍රශ්නයක්. ඒ වගේම තමයි දන් ගත්තාම ඒකත් ප්‍රශ්නයක්. ඇයි අදින්නා දානය කෙරුවාම ඒත් අපි තිරිසන් ලෝකවල, പ്രേත භූත ලෝකවල, සත්ත්ව ලෝකවලකින් ඉපදෙනවා. ඇයි මේක ගත්තාමත් ප්‍රශ්නයක්, ඒක දෙන්න ඕනේ. දුන්නාමත් ප්‍රශ්නයක්, දීපු දේ ආනිසංස වෙනවා, ඒක විඳින්න ඕනේ. එහෙනම් දන් ගත්ත කට්ටිය ඒ ආයක දන් දෙන්න ඉපදෙනවා. දන් දීපු කට්ටිය දීපු දේ ලබා ගන්න ඉපදෙනවා. එහෙනම් මේ ක්‍රමවේද දෙක තුලම උත්පත්තියක් තියෙනවා. මේ ඥාණය පාළ වුණාම මේ භාවනා යෝගියා තීරණය කරනවා මේවදියා බලාගෙන ඉතියට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇයි මේවදියා බලාගෙන ඉන්න ඉන්න බලපු දේවල්, ඇයෙන දේවල්, ඇඟෙන දේවල්, සිතන දේවල් පිළිබඳ ගනුදෙනුවක් වෙලා තාම භවයක් නිර්මාණය වෙමින් පවතිනවා. අර කලින් තිබිච්චා වාගේ මා පරිමාණයෙන් නැති වුණාට මේක තුල පැවත්මක් තියෙන බව දැනගත්තාම එයා මේ සියලෝම දේවල් වලින් නිදහස් වෙන්න වෑයම් කරනවා. හැබැයි නිදහස් වෙන්න බෑ. ඇයි මේ ආනාපාන සති භාවනාව ගොඩාක් සංකීර්ණ ප්‍රශ්නයක්. මෙයා කල්පනා කරනවා මේ දැනෙන දේවල් වලින්, සිතන දේවල් වලින් නිදහස් වෙන්නේ කොහොමද කියලා බලනකොට එයාට එක පාරට අදහසක් පාළ වෙනවා. පේන දේවල් මොනවද කියලා දැක්කොත් නේ ප්‍රශ්නේ. පේන දේවල් මත සීය පීටන්න ගියොත් නේ ප්‍රශ්නේ. පේන බව දැනගත්ත සිතේ සිත පිටවුවොත් එහෙනම් ඒක තුළ පෙනිච්ච දෙ නෑ. ඇයෙන බව දැනගත්තාම කර්මයක් ඇදෙනවා. ඇහුනේ මොනවද කියලා දැනගත්තාම කර්මයක් ඇදෙනවා. ඇයි මේම කිව්වේ? මොනවද මේකේ යථාර්ථය? මේක තුළින් ප්‍රශංසාවක්ද, නින්දාවක්ද කියලා ගවේෂණය කරන්න ගියාම භව 100ක් විතර ඉපදෙන්න අවශ්‍ය කටයුතු ඔක්කොම වෙලා. එයාට වැටහෙනවා ඇයිච්ච දේ නෙමෙයි ප්‍රශ්නේ, ඇයෙන දේ දැනගත්ත සිත මත සිත පීඨෙවුවාම මේ ප්‍රශ්නේ නිදාස් වෙනවා කියන ඒ ඥාණය පාළ වෙනවා. එහෙනම් පෙනෙනකොට පෙනෙන බව දැනගත්ත සිත මත සිත පීඨනවා, ඇයෙනකොට ඇයෙන බව දැනගත්ත සිත මත සිත පීඨනවා. රස දැනෙනකොට රස මොනවද කියලා හොයන්න යන්නේ, රස දැනගත්ත සිත මත සිත පීඨනවා. ලුණු රස කියලා අපි දන්නේ නැහැ. ලුණු රස දැනගන්නේ සිතවිල්ලකින්. සිත තමයි අඳුනගන්නේ දැන් මේ දිවට ලැබෙන්නේ ලුණු කියලා. එහෙනම් ලුණු බව දැනගත්ත සිතේ සිත පීඩනවා. පැණි රස දැනෙනකොට පැණි රස කියලා අපි හොයන්න යන්නේ. මේ කැවිලි જાතිය මොකද්ද? පළතුරු මොකද්ද කියලා හොයන්න යන්නේ. පැණි රස බව දැනගත්ත සිතේ සිත පීඩනවා. එහෙනම් අපගේ සිතවිලි පාළ වෙනවා. වෙලට යන්න ඕනේ, පොළට යන්න ඕනේ, රැකියාවට යන්න ඕනේ, ගෙදර යන්න ඕනේ, වේර විහාරස්ථාන වලට යන්න ඕනේ කියලා සිතවිලි පාළ වෙනකොට සිතවිලි මෙල්ල කරන්නේ නැහැ. එහෙම සිතවිල්ල පාළ වෙන බව දැනගන්නවනේ. දැන් මට පොළ මතක් වුණා, වෙල මතක් වුණා, කඩේ යන්න හිතෙනවා. එහෙම දැනගත්ත සිත මත සිත පීඩවනවා. එනම් එයා දැන් විශාල අවබෝධයකට ඇවිල්ලා කර්ම නිරෝධ කරන ක්‍රමවේදයට ඇවිල්ලා. එනම් ඒ භාවනා යෝගියාට වැටහෙනවා අසකන දිවනාසයේ සමසිතේ ක්‍රියාවලිය නවත්තන්න බෑ. රාතන් වහන්සේලාටත් බඩගිනි හැදෙනවා, රාතන් වහන්සේලාටත් වේදනා ඇති වෙනවා, ලෙඩ වෙනවා. එහෙනම් මේ සෑම ආයතනයකම තියෙන ගනුදෙනුවේ තියෙන චර්යාව මේ කයට දැනෙනවා නම්, සිතට දැනෙනවා නම් මේක නවත්තන්න බෑ. නවත්තන්න තියෙන එකම ක්‍රමය තමයි මේ ගනුදෙනුවට සම්බන්ධ නොවි ගනුදෙනුව වටා ගන්න සිත මත සිත පීඨවීම කියන ඒ ඥාණය පාළුණාම එයා අනාගාමි ඵලයටපත් වෙනවා. එයාට මේ ලෝකයේ තියෙන සාමාන්‍ය විනිවිද පේනකට වඩා විශාල ගැඹුරු එකක් පේනවා. මේ ඥානය පාලෝනාම ඇස කන දිව නාසය සමසිතෙන් මේක කමඨාණක් වශයෙන් යා නිතරම වඩන්න පුරුදු වෙනවා. කෙනෙක් දිහා දැක්කාම එයා ලක්ෂණයි කියලා පෙනුනොත් ලක්ෂණ බව දැනගත්ත සිත මත සිත පීඨනවා. ඒ සිතේ ලක්ෂණ නැහැ. ඇයි? ලක්ෂණයි කියලා දැකපු සිතේ ලක්ෂණ තියෙන්නේ. ලක්ෂණ බව දැනගත්ත සිතේ ලක්ෂණ නැහැ. අතුරෙක් දිහා දැක්කාම අතුරා අපට පේනකොට අපට ద్వේෂය ඇති වෙනවා. අතුරත් බක් දකින්නේ නැහැ, ద్వේෂය මෙනේ කරන්නේත් නැහැ. අතුරා දැක්ක බව දැනගත්ත සිතේ සිත පීඨනවා. ඒ සිතේ අතුර නැහැ. ద్వේෂය අටගත්තා. ద్వේෂය අටගත්ත බව දැනගන්න යන්නේ. ద్వේෂය අටගත්ත බව දැනගත්ත සිතේ සිත පීඨනවා. ඒ සිතේ ద్వේෂය නැහැ. එහෙනම් දැන් කෙනෙකුට අපි කියනවා මේ පින්වතුන්ට ගිලම්පස ටිකක් දෙන්න කියලා. එහෙනම් ගිලම්පස අම්බෙන් අම්බෙන් හැමෝම දන්නවා කෝප්පයක් අතේ තියෙනවා, කෝප්පේ ගිලම්පස තියෙනවා. මේක මට හයිති, මට බොන්න පුළුවන්. ඒක තුලින් තමන්ගේ පිපාසය අඩු වෙලා සතුටක් ඒකෙන් නිපද වෙනවා. හැබැයි හැමෝටම ගිලම්පස ලැබුණ බව දැනගත්ත කෙනාට පිපාසය සංසිඳෙනවද? එයාගේ අතේ කෝප්පයක් තියෙනවද? එයාට ඒ සතුට ලැබෙනවද කියලා බැලුවාම එයාට ඒක ලැබෙන්නේ නැහැ. ඇයි? ගිලම්පස ලැබුණ හැමෝටම ගිලම්පසයේ තියෙන ඒ සුවය ලැබෙනවා. ගිලම්පස හැමෝටම ලැබුණයි කියලා දැනගත්ත කෙනාට ඒක ලැබෙන්නේ නැහැ. ඒතුව එයාට භෞතිකව ලැබිලා නැහැ. එහෙනම් මේ ධර්මතාවය තමයි මේ අනාගාමි ආර්ය ශ්‍රාවකයා සෑම තප්පරයක් ගන්න වඩන්නේ. ගෙදර ප්‍රශ්නයක් ඇති වෙනකොට ඒ ප්‍රශ්නේ දිහා බලන්නේ, ඒ ප්‍රශ්නය ගැන මේ සිත අවබෝධ කරපු චෛතසිකයේ සිත පීඩවනවා. ආමිනේ යම්කිසි අවස්ථාවක කලබල වෙලා බයිනවා, එයාට තරහකින් තරහා යනකොට පිළිගන්න හිතන්නේ, තරහා යනකොට ద్వේෂය ඇති කරගන්නේ, එයාට දඬුවම් කරන්න එපා කරන්න හිතන්නේ. එහෙම හිතනකොට එයා කල්පනා කරනවා ඒ කාලේ මෙයා මොනම දේ කිව්වත් මට තරහා යන්නේ නැහැ. එයාගේ වචනාණ්ඩ මං හරි කැමති. දැන් මේ වචන අමීරියුනේ ඇයි? මේ වචන ඇයෙනකොට තරහා යන්නේ ඇයි? මේක අවබෝධ වෙනකොට ඒ අවබෝධ වෙච්ච චෛතසිකයේ සිත පීඩවනවා. දැන්නේ මොනවද කියන එක පිළිබඳ අවධානමක් නැහැ. එහෙනම් එයාගෙන් මේ ලෝක සත්‍යයගේ සිතට කයට දුක් දෙන අවස්ථාව අඩුයි. එයාගේ රැකියා ස්ථානයේදී එයාට වඩා අත්දැකීම් වලින් අඩු, තනතුරෙන් අඩු කෙනෙකුට උසස් වීමක් හම්බෙනවා.
අනිවාර්යම තමන්ට ලැබෙන්න ඕන එක තමන්ට ලැබෙන්නේ නැහැ තමන්ට වඩා ඒ සේවා කාලයෙන් අඩු කෙනෙකුට හම්බෙනවා එතකොට කල්පනා කරනවා එයාට හම්බෙන්නේ නැතුව මට හම්බුණා නම් මම සන්තෝෂ වෙනවා මට හම්බෙන්නේ නැතුව එයාට හම්බුන නිසා මං දුක් වෙනවා එහෙනම් මේ දුක සැප දෙක මේ තනතුර මත තිබිලා ස්ථානයේ වෙනස් වෙනකොට මේකේ ස්වභාවය වෙනස් වෙනවා මේ වැටගෙන අවබෝධයේ මත මේ පාළ වෙන ඥානයේ මත සිත පීඨවනවා ඒ තනතුරු වලවත් ඒ විශේෂ උත්සව වලවත් එයාට කිසිම සම්බන්ධයක් නැහැ එයා කලබල වෙන්නේ නැහැ ඒ කෙනාගේ උත්සවයට සම්බන්ධ වෙලා තෑගි භෝග දීලා ආශිර්වාද කරලා සුබ පතලා එයා හැම අවස්ථාවකම ඉන්නවා එයා කැළඹෙන්නේ නැහැ හේතුව එයාගේ සිත තියෙන වෙන දියාවක එහෙනම් මේ ඥානය පාළ වුණාම දකින දේවල් පිළිබඳ එයා කලබල වෙන්නේ නැහැ දැක්ක බව දැනගත්ත සිතේ සිත පීඨවනවා දැක්කාම කුමක්කෝ ඉතෙනවා නම් ඒ ඉතිච්ච බව දැනගත්ත සිතේ සිත පීඨනවා මේ විදියට හැම දෙයක්ම අත්තරලා ඉතන්න පුරුදු වෙනවා මේකට කියන්නේ නූපන් කුසල් ඉපදෙන්න කලින් අත්තරිනවයි කියන එක එයාගේ ඇස කන දිව නාසය සමසිතෙන් කිසිම දෙයක් ඉපදෙන්නේ නැහැ හේතුව ඉපදෙන්න අවස්ථාව දෙන්නේ නැහැ මේ විදියට සිතෙනවා සිටිවිලි වලින් සිතෙන සිටිවිලි මත සිත පීඨන්නේ එහෙම සිතෙන බව දැනගත්ත සිතේ සිත පීඨවනවා මේ ක්‍රමවේදය තුල එයා සමවැදිලා ජීවිත කාලෙම ජීවත් වෙන්න පටන් ගත්තාම එයාට වැටහෙනවා තමන් විශාල ගමනක් යනවා තමන්ගේ සිත ඉස්සරට වඩා නෙමෙයි දැන් ගොඩාක් නිවිලා කර්ම හැදෙන්නේ නැහැ කර්ම ඇදෙන්න අවස්ථාවක්වත් නිර්මාණය වෙන්නේ මේ සිත කෙලෙස් නිරෝධ කරගෙන නිවීම අභාගෙන යනවා කියන එක වැටහෙනවා මේක තමයි අනාගාමි ඵලයටපත් වෙච්ච කෙනාගේ ස්වභාවය ලෝභ දේශ මොහ රාග ඇති වෙන්නේ ඇති වෙච්ච බව දැනගස්ත සිතේයි තමයි අසිත පීඨවන්නේ රාගය ඇති වුණාද රාගය ඇති වෙච්ච බව දැනගත්ත සිතේ සිත පීඨවුවාම ඒ දැනගත්ත සිතේ රාගය නැහැ රාගය තියෙන සිතේ එයාගේ සිත පීඨලා නැහැ එහෙනම් එයා නිතරම ලෝභ දේශ මෝහ වලින් වෛර වලින් රාග වලින් වෙන් වෙච්ච ස්වභාවයක් මත පවතිනවා මේ ස්වභාවය තුළ දීර්ඝ කාලිනව වඩාගෙන යනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා තාම මං විමුක්තියටපත් වෙලා නැහැ මොකද්ද මට තියෙන ප්‍රශ්නය රාගය දැනගත්ත සිටිවිල්ලේ සිට පීඨෙවාම ඒ රාගය කැටිවෙච්ච බව දැනගත්ත සිතේ සිට පීඨෙවාම ඒ සිත නිර්මාණය වුණේ රාගය නිසා නේද රාගයක් නැත්තම් රාගය දැනගත්ත සිත පීඨය ඇති වෙන්නේ කොහමද ලෝභයක් Tamanට නැත්තම් ලෝභය දැනගත්ත සිත පීඨින්නේ කොහමද? වෛරයක් Taman තුල නැත්තම් වෛරයක් තියෙන බව දැනගත්ත සිතක් ඇතිවෙන්නේ නිර්මාණය වෙන්නේ කොහමද? එයා දන්නවා මේක වෙනමකින් පීඨෙවාට මේ සිතවිලි නිර්මාණය වෙන්නේ අර හේතුව නිසා තමයි. එහෙනම් අර හේතුව නිසා අටගත්ත ඵලයක් ඵලයට සමවැදුණට අදාළ නැහැ. නිදාසෙන්න හේතුව ඵලයක් තියෙනවා නම් ඒ ඵලයට හේතු වෙච්ච හේතුව තාම තියෙනවා මේක වැටුණාම මේ අනාගාමි ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා තමන්ගේ වැඩ තාම නිමා වෙලා නැති බව එහෙනම් මේ අවබෝධය පාළුණාම මේ විදර්ශනා ඥානය පාළුණාම එයා කල්පනා කරනවා ලෝභයට අවුෙන්නේ නැතුව ලෝභයේ බව දැනගත්ත සිතේ මං පීටුවා ද්වේෂයට අවුෙන්නේ නැතුව ද්වේෂය දැනගත්ත සිතේ සිත පීටෙව්වා වෛරයට අවුෙන නිසා වෛරයට අවුෙන්නේ නැතුව වෛරයේ බව දැනගත්ත සිතේ පීටවලා මම කර්මවලින් වෙන් වෙලා බේරුණාට මේ බේරිච්ච සිතිවිලි හැම එකක්ම ලෝභ දේශ මොහ රාග වෛර හේතු කරගෙන ඉපදිච්ච සිටිවිල්ල මේකේ හේතුව අරකෙත් තියෙනවා එහෙනම් මේක නිරෝධ වෙලා නැහැ කියන එක වටා ගත්තාම එයාට තවත් ගැඹුරු දෙයක් තේරෙනවා ඇයි මම මේ සිත එක එක තැන්වල පීඩන්නේ කුමන හේතුවක් නිසා මම මේ නඩත්තුව කරනවද මට තියෙන උවමනාව මොකද්ද මේ සිත එක එක විදියට බේරලා නඩත්තු කරන්න කියලා ඉතනකොට කිසිම දෙයක් මම බේරන්නේ හැම දෙයක්ම වෙන්නේ යාපතට කියලා හැම දෙයක්ම අත්හැරලා දානවා මේ නඩත්තුවේ විඩාව එයාට වැටහෙන්න පටන් ගන්නවා ඇසට පේන දේවල් පෙනිච්චාවේ ඇස මගේ නෙමෙයි දැන් ඇස මගේ මට පෙනුණා කිව්වත් විතරනේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් කාට හරි කෙනෙකුට බැන්නාම එයා ආක බලාගෙන ඉන්නවා පැයක් විතර බැනලා බැනලා ගිහින් තට්ටු කරලා ආනවා මිනිස්සු මෙච්චර බයිනවා ලැජ්ජ නැද්ද ආනේ මටද බැන්නේ කියන්න එපාය මං හිතාගෙන ඉන්නේ වෙන කාට හරි බනිනවා කිව්වම දැන් බැන්න ටික උලගේ ගිහින් ඒකේ ප්‍රතිඵල නැහැ එහෙනම් මේ ඇස මගේය මමයි දැක්කේ මටයි පෙනුනේ කියන නිසා තමයි කර්ම ඇදෙන්නේ මේ ඥාණය පාළ වෙනවා දිව මගේය දිව මම වෙමි රස දැනෙන්නේ මටයි මටයි මේක දැනුනේ කියලා දැනගත්තාම රස කාමයට ගොදුරු වෙලා රස කාමය හේතු කරගෙන කර්ම නිර්මාණය වෙනවා කන මමය කන මගේය මටයි ඇවුනේ අසුවලා මටයි කිව්වේ කියලා ඒක තමන් කරගත්තාම ඒ කර්මය තුලින් දුක නිර්මාණය වෙනවා ගඳ දැනුනේ මටයි නාසය මම වෙමි මගේ නාසයටයි ගඳ දැනුනේ මේ විදිහට කල්පනා කළාම ඒක තුලින් කර්මයක් නිර්මාණය වෙනවා කය මම වෙමි කය මගේය මටයි ගැව්වේ මටයි කෙනෙත්ුවේ මටයි රිදැව්වේ කියන ඒ අවබෝධය ඇති වුණාම ඒක තුලින් කර්ම ඇති වෙනවා මටයි සිතෙන්නේ සිත මම වෙමි මගේ සිතටයි මේම දෙයක් දැනුනේ කියලා කිව්වාම ඒ චේතනම් වික්කවේ කම්මම් වදාමි කර්මය නිර්මාණය වෙලා ඉවරයි මේ ඥාණය එයාට පාළ වෙනවා පාළ වුණාම එයාට තේරෙනවා ඇයි මගේ දේවල් මගේ කරගත්තේ ඇයි මට කියලා ආයතන හදාගත්තේ ඇයි මම මේවා නඩත්තු කරන්නේ ඇසකන දිවනාසය සමසිත මම වෙමි මගේය මටයි දැනෙන්නේ මටයි පේන්නේ මටයි ඇයෙන්නේ කියන මේ ප්‍රශ්නය තමයි මේ ලෝකයේ හැම ප්‍රශ්නයකටම හේතුව කියලා වැටුණාම ඇස මම නොවේය කන මම නොවේය නාසය මම නොවේය දිව මම නොවේය කය මම නොවේය සිත මම නොවේය කියලා අතුරුදාන් වෙච්ච ස්වභාවයටපත් වෙනවා ඒ කියන්නේ එයා අරියත් බෝධියටපත් වෙලා එහෙනම් මේ අවබෝධ ඥාණයට පාළ වුණාම පස්සේ තමයි එයාට පුළුවන්කම තියෙන්නේ රාසින්වත් පව නොකර ආයතන අයෙන් කර්ම නිර්මාණය නොවි ඉපදීමට කිසිම හේතුවක් ඇති නොවන විදියට මේ ලෝකේ ජීවත් වෙන්න ඇයි පේනවා ඕනතරම් දේවල් එයා කලබල වෙන්නේ නැහැ උඩපයින් නැහැ හේතුව ඇස මගේ නෙමෙයි නං පේන්නේ මට නෙමෙයි ඒ කියන්නේ ඒ කර්ම මොකවත් එයාට අයිති වෙන්නේ නැහැ ඔක්කොම අවෝසි කර්ම කනට ඇෙනවා මිනිස්සු උඩ පැනපැන කෑ ගන්නවා බයිනවා නිඳා කරනවා එයා ප්‍රතිචාර දක්වන්නේ හේතුව කන මගේ නෙමෙයි මට නෙමෙයි ඇෙන්නේ මිනිස්සු මට නෙමෙයි බනින්නේ කියන මානසිකත්වය තුල ඉතියාම ඒ ඇයෙන දේ තුලින් එයාට කර්ම නිර්මාණය වෙන්නේ නැහැ. කට මගේ නෙමෙයි, දිව මම නොවේයි, රස දැනෙන්නේ මට නෙමෙයි කිව්වාම පිළිණු වෙච්ච පිට්ටු ප්‍රශ්නයක් එයාට නැහැ. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. විසිකරන්න යන පිට්ටු ටික ඉල්ලා ගත්තා එතනම වාඩි වෙලා වළඳනවා. ඒ උත්තමයාට පිළිණු වෙච්ච එක පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. දිව මගේ නෙමෙයි නම් දිවට තියෙන ප්‍රශ්නය මගේ නෙමෙයි නම් එයාට ඒකෙන් ප්‍රශ්නයකුත් නැහැ. ඇයි අපට පිළිණු වෙච්ච පිට්ටු කන්න බැරි? රාතන් වහන්සේ පිළිණු වෙච්ච ඒවා කුණුගොඩේ තියෙන දේවල් වළඳන්නේ කොහමද? දිව මගේ නෙමෙයි කියන මානසිකත්වයේ තියෙන නිසා මොනම දේ දිවට දුන්නත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් දිවෙන් නිර්මාණය වෙන කර්ම නිර්මාණය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කය මම නෙමෙයි කය මගේ නෙමෙයි කියන මානසිකත්වය ඇදුනාම මිනිස්සු ගැව්වාම මිනිස්සු ඔලු පැලුවාම කලබල වෙන්නේ නැහැ. ඇයි කයේ අයිතිකාරයා මම නෙමෙයි. මේක මගේ නෙමෙයි නම් මම මොකටද කලබල වෙන්නේ? දැන් අනුන්ගේ ඒනක් අනුන් කොටනවා ලියදුව හදනවා අපි උඩපයින්නවද නඩු දානවද නැහැ. අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ඉඩමේ අයිතිකාරයා අපි නෙමෙයි. ඒක ඔප්පු අපට නෙමෙයි තියෙන්නේ. හැබැයි කොහමද අපේ ඊටමට බලෙන් ඇවිල්ලා මිනිස්සු ලියදුව හදනවා නම් කොටනවා නම් අපේ මිනිසුන්ගේ ජීවිතය ගම් විනාශ කරන්න යනවා. එහෙනම් මේ මම කියන ප්‍රශ්නය තමයි මෙතන මුල් වෙලා තියෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩගෙන එනකොට බ්‍රාහ්මණෙක් ඇවිල්ලා පොළුපාරක් පූජා කරනවා. ඒ පොළුපාරේ සැර කොච්චරද කියලා කිව්වා මුළු කයම දෙදුරුම් කනවා. ඒ රහතන් වහන්සේ නැවතිලා කල්පනා කරනවා පිණ්ඩපාතේ පොළුපාරක් පූජා වුණා. පොළුපාර පූජා වුණ බව දැනගත්තා. දැනගත්ත සිතේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි පූජා වුණා පොළුපාරක්? පොළුපාරක් පූජා වුණ බව දැනගත්තා. දැනගත්ත සිතවිල්ල පවතින තාක්කල් මේ වේදනාව පවතිනවා. ඒ රහතන් වහන්සේට අදහස පහළ වුණා. පොළුපාරක් වැදෙන බව දැනගත්ත සිතවිල්ල තිබුණොත් ප්‍රශ්නයක්. ඒ සිතවිල්ල අත්හැරියොත් ප්‍රශ්නේ ඉවරයි. පොළුපාර වැදුන බව දැනගත්ත සිත අත්හැරියා. අමතක වුණා. පොළුපාරක් වැදිලා නැහැ. ඇයි? එහෙම දෙයක් මතකේ නැහැ. ඇරිලා බලන්න උවමනාවක් නැහැ. පොළුපාර වැදුන් නැත්නම්, වැදුන බව මතකේ නැත්නම් මොකටද ඇරිලා බලන්නේ? උන්වහන්සේ ඇරිලා බලන්නේ නැතුව ඒමම ජේතවනාරාමයට වඩිනවා. නමුත් කොහමද අපට ගන්න පොල්ලක් අතට ගත්තොත්, බනින්න කණ්ඩායමක් ආවොත්, අපහාස කරන්න කුමන්ත්‍රණයක් කෙරුවොත් ඒක එන්න කලින් උඩ පැනලා සුනාමිය වගේ කැළඹෙනවා. ඇයි? අපට එච්චර ප්‍රතිචාර තියනවා දක්කන්න. මේ අවබෝධ ඥානය පහළ වුණාම මේ අරියත් බෝධියෙන උත්තමයන් වහන්සේ මේ ආයතන අයේ අයිතිය අත්තරිනවා. මේ අයිතියෙන් නිරෝධ වෙලා උන්වහන්සේ ජීවත් වෙනවා. ගහක් ගලක් වාගේ වැස්ස ප්‍රශ්නයක්ද නැහැ. කය මම නෙමෙයි. ඒ නිසා තෙමෙනවා නම් ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. අවුව නේද? නෑ, කය මගේ නෙමෙයි. පිච්චෙන ප්‍රශ්නෙත් මගේ නෙමෙයි. උන්වහන්සේලා යම් යම් ස්ථානවල භාවනා යෝගිව නිරාහාරව ඉඳලා පිරිනිවන් පානවා. හේතුව කුස මගේ නෙමෙයි, බඩගින්නේ අයිතිකාරයා මම නෙමෙයි, මට නෙමෙයි බඩගින්න දැනෙන්නේ කියන මානසිකත්වය තුළ හිටියාම ලැබුණොත් වළඳනවා. කිසිම කෙනෙකුට කරදරයක් ඉන්සාවක් කරන්න උන්වහන්සේලා යන්නේ නැහැ. හේතුව පුද්ගල ස්වභාවය නැත්තම් මිනිස් සංගණනයට, සත්ව සංගණනයට උන්වහන්සේලා අයිති නැහැ. ඒ නිසයි අතුරුදාන් වුණා කියලා කියන්නේ, රහත් වුණා කියලා කියන්නේ. එනං ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරන සිත මත සිත පීඨා භාවනා කරන කමඨාන තමයි අපි මේ දක්වා සාකච්ඡා කළේ. ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරන සිත මත සිත පීඨා භාවනා කරාම මේ වගේ ඥාන පාළ වෙලා මේ විදිහට සිත අවබෝධයටපත් වෙලා ක්‍රමක්‍රමයෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නවා. නමුත් අපේ අවාසනාව ජීවිත කාලය පුරාම අපි ආස්වාස ප්‍රාස්වාස කළා. අවුරුදු 20-30 අපි වාඩි වෙලා ආනාපාන සති භාවනාව කියලාම වැඩුවා, පුරුදු කළා. නමුත් මේකෙන් විමුක්තියටපත් උනේ නැහැ. මේ සංසාරයේ අපට කියලා කිසිම දෙයක් අපිට කරගන්න බැරි වුණා. හේතුව මේ ආනාපාන සති භාවනාව තුළ තියෙන කමඨාන් වඩනකොට මේ කමඨාන වැඩෙන්නේ කොහමද? මේ කමඨානෙන් අපේ සංසාර විමුක්තිය සකසන්නේ කොහමද? අපි කොහමද මාර්ගඵලවලටපත් වෙන්නේ කියන එක පිළිබඳ ඒ අවබෝධය අපට නැහැ. මේක වඩපු කෙනෙක් අපට කියලා දීලා නැහැ. උන්වහන්සේලාගේ අත්දැකීම් එක සාකච්ඡා කරලා අපට කරුණු කාරණා දැනගන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා ආස්වාස වෙනවා ප්‍රාස්වාස වෙනවා ඉතින් ඔච්චර තමයි. ඉතින් හැමදාම මේක වෙනවයි කියලා බලාගෙන ඉන්නවා. ඒකෙන් ඊළඟ පියවරට යන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අද අපි ශ්‍රවණය කළා ආනාපාන සති සූත්‍රයේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ මෙනෙහි කරන සිත මත සිත පීඨලා භාවනා කිරීමේ කමඨාන කොහමද අපි තුලින් වැඩෙන්නේ? මේ සිතට අවබෝධය පාළ වෙන්නේ කොහමද? ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවරට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් වෙන්නේ කොහමද? මේ ක්‍රමයට සිත වෙනස් වෙන්නේ කොයි ආකාරයටද කියන එක පිළිබඳ අපි අවබෝධය ලැබුවා. එහෙනම් මේ කමඨාන අපගේ ජීවිත කාලය පුරාම අපි වඩන්න ඕනේ. සෑම සප්පරයක් ගානේ මේ කමඨාන පුරුදු කරන්න ඕනේ. දැන් බලන්න, මේ සියලෝම පින්වතුන් මෙතන ධර්මයේ ශ්‍රවණය කරනවා. මේ පින්වතුන් ධර්මයේ ශ්‍රවණය කරනවා කියන එක තුලින් 100න් ඉතියාම කුසල් ලිපදෙනවා. ඇයි කාලේන ධම්ම ශ්‍රවණම් කියන්නේ කුසල්නේ. මංගල කර්ම නිවන් කර්ම කුසලස්ස උපසම්පදා. එනම් කුසල් නිර්මාණය වෙනවා ධර්මයේ ශ්‍රවණය කිරීම නිසා. එනම් මේ වගේ ස්ථානයක රැඳිලා අපි සියලෝම දෙනා ආර්ය චර්යාවක දාම් වැඩසටහනට සම්බන්ධ වීම මේ ගත කරන සෑම තප්පරයක්ම කුසල් බවට පත් වෙනවා නේද? ඒ කියන්නේ මේ පින්වතුන් සියලෝම දෙනා දිව්‍ය ලෝක ගත වෙන්න, සුගතිගාමි වෙන්න, සක්විති රජකම ලබන්න කුසල් එකතු කරන, ඒ කියන්නේ භවයේ යනවා කියන එකනේ. එහෙනම් කුසල් ඕනේ නැහැ, පින් ඕනේ නැහැ. එහෙනම් බණ ඇව්වොත් නේ කුසල් ඇති වෙන්නේ. බණහන් නැතුව දේශනාවට අවධානම යොමු කරන්නේ නැතුව වෙන කොහරි ඈතට ගින් සිත තියාගෙන ඒ කාරණාව මෙනෙහි කරගෙන ඉන්නවා ධර්මයේ ශ්‍රවණය කරන්නේ දැන් මොකද වෙන්නේ? ධර්මයේ ශ්‍රවණය නොකිරීම කියලා කියන්නේ අකුසල ඉපදෙනවා. එහෙනම් මේ වගේ ධර්ම ශාලාවක තුල සිත සංවරව තබා ගන්න නැතුව සිත නානක් ප්‍රකාර අරමුණු ඔස්සේ ගමන් කරවපු නිසා පව් සිද්ධ වෙනවා. ඒ කියන්නේ එයා සත්ත්ව ලෝකවල, තිරිසන් ලෝකවල, ප්‍රේත භූත ලෝකවල ඉපදෙන්න වැඩ කරනවා. බලන්න මේ ස්ථානයේම මේ ප්‍රශ්නේ අපට තියෙනවා. එක පැත්තට නැඹුරු වුණාම ඒ පැත්තේ ඉපදෙනවා, අනිත් පැත්තට නැඹුරු වුණාම අනිත් පැත්තෙන් ඉපදෙනවා. එහෙනම් අපට ඉන්න වෙන්නේ එක අන්තයක නේද? අන්ත දෙකක් තියෙනවා. අපිට අන්ත දෙකෙන් නිදහස් වෙලා ඉන්න ක්‍රමේ දන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අකමැත්තෙන් වුණත් අපට එක අන්තයක ජීවත් වෙන්න සිද්ධ වෙනවා. හැබැයි අද අපි ශ්‍රවණය කරපු මේ කමඨාන තුලින් අපට අවබෝධය ආවා ධර්මයේ ශ්‍රවණය කරන්නේ ධර්මයේ ශ්‍රවණය කරන බව දැනගත්ත ඒ සිතේ සීය පීඨනවා. එතකොට චිත්තානුපස්සනාව තුලින් ඒ ධර්මය හොඳට අවබෝධ වෙනවා. හැබැයි ධර්මයේ ආලා තිනවද, සවන් දුන්නද නැහැ. සවන් දෙන බව දැනගෙන හිටියා. ඒ නිසා සිතේ කරමුණේ තිබුණා සම්පූර්ණ ධර්ම දේශනාව මතකේ රැඳුණා. එහෙනම් අපට මේ ලෝකේ ජීවත් වෙන සෑම තප්පරයක් ගානේ මේ කමඨාන වඩන්න පුළුවන්. ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරන සිත මත සිත පිහිටා භාවනා කිරීමේ කමඨාන ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින් අපි වඩන්න ඕනේ. අද ඉඳලා අපි වඩන ආර්ය මාර්ගය තමයි මේ ආනාපාන සති කමඨාන. අපි මේ තප්පරයේ ඉඳලා පෙනෙන හැම දෙයක්ම බලන්නේ නැහැ. පේන බව දැනගත්ත සිතේ සිත පීඨවමු. අද ඉඳලා අපි කිසිම කෙනෙකුගේ පරුසා වාච, පිසුනා වාච, සම්පප්පලාප, මුසාවාද ආණ්ඩ යන්නේ. ඇයෙන බව දැනගත්ත සිතේ සිත පීඨවනවා. අද ඉඳලා අපි ආහාර පාන ගන්නකොට, ගිලම්පස ගන්නකොට අනේ මේක රසයි, මේක මිහිරි ප්‍රණීතයි කියලා ඒකට අවුෙන්ඩ යන්නේ. රස කාමයට, ගන්ධ කාමයට, ස්පර්ශ කාමයට ගොදුරු වෙන්නේ. රස දැනගත්ත සිතේ සිත පීඨනවා. එහෙනම් රස භුක්ති විඳින්න පුළුවන්, ඒ සුවඳ භුක්ති විඳින්න පුළුවන්. හැබැයි කර්ම හැදෙන්නේ නැහැ. එයා ඒ චේතනාවෙන් පිට ඉන්නේ. එහෙනම් මේ වගේම තමයි ගන්ධයක් දැනෙනකොට, සුවඳක් දැනෙනකොට මේකනම් සුවඳයි, මේකනම් ගඳයි, මේක පිච්චමල් සුවඳයි, කුණුගොඩ පල්වෙච්ච ගඳයි, මේම මෙනෙහි කරන්නේ. ගඳ බව දැනගත්ත සිතේ සිත පීඨනවා, සුවඳ බව දැනගත්ත සිතේ සිත පීඨනවා. මේ විදියට අපට මේ කමඨාන නාසය තුලින් වඩන්න පුළුවන් වෙන්න ඕනේ. මේ විදියට අපේ චර්යාව, අපේ කයට දැනෙන සීතලකෝ වේවා, උණුසුමකෝ වේවා, අපාසයක් නින්දාවකෝ වේවා, ඒ වගේම අපට ගුටියක් ලැබෙන්න පුළුවන්, වේදනාවක් අටගන්න පුළුවන්, තුවාල වෙන්න පුළුවන්. මේ සෑම අවස්ථාවක් තුළම රිදෙනවා නම් රිදෙන එකට සමවදින්න එපා. රිදෙන බව දැනගත්ත සිතේ සිත පීටන්න. ගැව්වා නම් ගැව්වායි කියලා මෙනෙහි කරන්න එපා. ගාපු බව දැනගත්ත සිතේ සිත පීටන්න. මේ විදියට මේ කායික වේදනාවන් තුළ, මේ දුක තුළ අපට නිදහස් වෙන්න පුළුවන්, කර්මයෙන් ගැලවෙන්න පුළුවන්. මේක සෑම තප්පරයක් ගානේ අපි මේක මෙනෙහි කරන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. සිතට හිතෙන දේවල් පිළිබඳව ගොදුරු වෙලා ඒ මායයට මුලා වෙලා හිතෙන හිතෙන දේවල් කරන්න යන්න එපා. හිතෙන බව දැනගත්ත සිතේ සිත පීටන්න බැරි වෙලාවත් කාට හරි බනින්න හිතෙනවා නම් බනින්නත් මට හිතෙනවනේ මේ සිතේ කියලා ඒක දැනගත්ත සිතේ සිත පීටන්න බනින හදාස නිකම්ම අතුරුදාන් වෙනවා. ඒ තරාව තුනී වෙලා යනවා. බනින්න ඕනේ කියලා මතක නැති වෙනවා. එතකොට අපි කවදාවත් ඒගොල්ලන්ට බනින්නේ නැහැ. නින්දා කරන්න ඕනේ කියලා හිතෙනකොට නින්දා කරන්නේ කොහමද කියලා කුමන්ත්‍රණය කරන්න එපා. නින්දා කරන්න තරම් මං දුස්සීල වුණානේ කියලා නින්දා කරන්න පාළවෙච්ච අදහසේ සිත පීටන්න. නින්දාව තුනී වෙලා යයි, පා වෙලා යයි. කවදාවත් අපේ කටින් කිසිම කෙනෙක් නින්දාවටපත් වෙන්නේ නැහැ. අපි ගෙවල් වල වැඩ කරනකොට සේනාසන වල ඉන්නකොට සමහර අයගේ චර්යා අපට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ අයගේ අදහස් අපට ගැළපෙන්නේ නැහැ. අපි කැළඹෙනවා. එහෙනම් මේ අදහස් ඇයෙනකොට මේ චර්යා පේනකොට මම කැළඹෙනවා. කැළඹෙන බව දැනගෙන ඒ කැළඹිල්ල මත සිට පීටන්න. ඒකට හේතුව හොයන්න යන්න එපා. එහෙනම් එයත් එක්කම අපේ ජීවිත කාලෙම ඉන්න පුළුවන්, ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ස්වභාවය කමඨාණක් වශයෙන් වඩන්න ඕනේ. මේ කමඨාන අපේ ජීවිත කාලෙම පුරුදු කරන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් වුණොත් විතරයි අපගේ විමුක්තිය අපට සලස ගන්න පුළුවන්. එහෙම නැත්නම් හැමදාම මේ සංසාරේ ඉපදිලා දුක් විඳින්න පුළුවන්. එහෙනම් අපි අද දවසේ සාකච්ඡා කරලා අපගේ මිනිසත් භවයේ වැඩ නිමා කරන්න, අපගේ සංසාර විමුක්තිය සලස ගන්න, දුකෙන් එතර වෙන්න අවශ්‍ය කමඨාන අපි සාකච්ඡා කළා. දැන් අපි දන්නවා මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ කොහමද. සියලෝම දෙනා දසමාර සේනාවට දුරකට නැමතුමක් දෙන්න, ටෙලිග්‍රෑම් එකක් ගන්න, දසමාර සේනාව එන්න මං සූදානම්. දැන් මට දන්නවා ක්‍රමවේදයේ ඉන්න ඕනේ කොහමද. ඕනම නාම රූපයක, ඕනම පතිරූප දේශයක, ඕනම ස්ථානයක අවස්ථාවක මට ඉන්න පුළුවන් ක්‍රමේ මම දන්නවා. එහෙනම් අද ඉඳලා අපි ගෙවල්ලත් තරලා යන්නේ, කලකිරලා මිනිස්සුත් තරලා යන්නේ, අරයාගේ මෙයාගේ තාරණ පින වලට රස්සාවෙන් අපි අස්සලා යන්නේ. අපි දන්නවා මේ ජීවත් වෙන්න ඕනේ ක්‍රමවේදය. මාරයට අපාසු නම්, මාරයට විඩාවක් නම්, මාරයා පරාජය පිළි අරගෙන එයා ගියා, දැන් මම යන්නේ කිසිම මොහතක. මට තේරෙනවා ඉන්න ඕනේ ක්‍රමවේදය, මම මේ ක්‍රමයටයි ඉන්නේ කියලා. ආර්ය කුල පුත්‍රයෙක් වාගේ, බුද්ධ පුත්‍රයෙක් වාගේ අපි මේ කමඨාන වඩන්න ඕනේ අපගේ ජීවිත කාලය පුරාම. එහෙනම් හදේ ඉඳලා දෛනික කටයුතු අසකන දිව නාසය සමසිත පාවිච්චි කරලා මේ නාම රූපات එක්ක ගනුදෙනු කරනකොට මේ කමඨානට අනුව, මේ අවවාද අනුශාසනාවට අනුව අපිට ජීවත් වෙන්න පුළුවන් නම් අදුම අපිට විනාඩි 7ක් ඇති රාහත් ඵලයටපත් වෙන්න, උපරිමේ අපට අවුරුදු 7ක් ඇති මාර්ගඵල නිවන් අවබෝධ කරන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ උපරිමේ අවුරුදු 7යි කියලා. එහෙනම් මෙතන ඉන්න සියලෝම දෙනාගේ ආයුෂ අවුරුදු 7ට වඩා වැඩි. එහෙනම් අනිවාර්යයෙන්ම මෙතන ඉඳලා පුරුදු වුණොත් විනාඩි 7න් අඟුලිමාල රාතන් වහන්සේ වගේ අපට සතරෙන් එතර වෙන්න පුළුවන්. ගොඩාක් අපි දුර්වල නම් අපට පුළුවන් අර ආනන්ද හාමුදුරුව වාගේ සෑහෙන කාලයක් මේක වඩලා උපරිමේ අවුරුදු 7න් අපට පිරිණිවෙන්න. එහෙනම් මේ ධර්ම දේශනාව කමඨාන හොඳට සිතේ නිදන්ගත කරගන්න, කර්මයට අවුෙන්නේ නැතුව ජීවත් වෙන ක්‍රමවේදය හොඳට සීකල්පනාවේ තබා ගන්න, සෑම මොහොතක් ගානේ තප්පරයක් ගානේ මේක වඩන්න, සෑම අවස්ථාවක් තුළම මේක වඩලා තමන්ගේ අඩුපාඩු අදලා සෝවාන් සකුර්දාගාමි අනාගාමි අරියත් ඵලවලට පත් වෙලා ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ පිරිණීවීමට අවශ්‍ය කටයුතු මේ ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරන සිත මත සිත පීඨා භාවනා කිරීමේ කමඨාන තුලින් අප සියලු දෙනාට ඉෂ්ට සිද්ධ වේවා කියලා සාදුකාරයක් වෙනවා.
ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරන සිත මත සිත පීඨා සිය පැවැත්වීම කියන භාවනාව අපි ටිකක් ඉහළ මට්ටමින් කල්පනා කරමු නම් සතරවෙනි මට්ටමේ මේ ආකාර ධර්මයක් අන්තර්ගත වෙන බව අපට පැහැදිලියි. ආස්වාසය කියලා කියන්නේ කායානුපස්සනාව. ඇයි විඳීම එහෙම නැත්නම් අපි සෑම දෙයක්ම ලබා ගැනීම තමයි මේ ආස්වාසය කියන වචනය තුලින් සංකේතවත් වෙන්නේ. ලස්සන දේවල් දැකීම, මීරි දේවල් ශ්‍රවණය කිරීම, රසවත් දේවල් අනුභව කිරීම, සුවඳවත් දේවල් ග්‍රහණය කිරීම, අපි කැමති විදියට ඇසිරීම, අපට ඕන විදියට චෛතසික නිර්මාණය කිරීම කියන මේ ආයතන අයතුලින්ම ලබා ගන්න නිසා මේ ආස්වාසය කියන්නේ ලැබීමක් නිසා අපි කියන විඳීම කියලා කායානුපස්සනාව. මේ ගත්තා වූ හැම දෙයක් තුළින්ම කර්මයක් නිර්මාණය වෙන නිසා එයාට සිද්ධ වෙනවා ඒ භාවනා යෝගියාට මේක විඳවන්න, ගෙවන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ප්‍රාස්වාසය කියලා කියන්නේ වේදනානුපස්සනාව. එහෙනම් එයාගේ ජීවිත කාලය පුරාම එයා මේ වේදනාව විඳිනවා, මේක ගෙවනවා විඳපු නිසා. එහෙනම් මේ ලෝකේ පවතින්නේ විඳීමයි විඳවීමයි. එහෙනම් මේ ලෝකේ අපි මොනවාරි දෙයක් විඳිනවා නම්, සන්තෝෂ වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක විඳවන්න ඕනේ. මේ ධර්මතාවය වැටහෙනවා. එහෙනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා කායානුපස්සනාව කියන්නේ විඳීම, වේදනානුපස්සනාව කියලා කියන්නේ විඳවීම. එහෙම නැත්නම් නැවත ඒවා බාරදීම, නිරෝධ කිරීම. මේක අවබෝධ වෙනකොට මේ ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරනවායි කියලා කියන්නේ මේ දෙක වැටහෙනවා. ආස්වාස වෙන බවත් වැටහෙනවා, ප්‍රාස්වාස වෙන බවත් වැටහෙනවා, විඳින බවත් වැටහෙනවා, විඳවන බවත් වැටහෙනවා. මේ කාරණා දෙක වැටහෙනකොට ඒ මෙනෙහි කරන සිතට තමයි ධම්මානුපස්සනාව කියලා කියන්නේ. එහෙනම් මේ ධම්මානුපස්සනාව තුළින් මේ භාවනා යෝගියා තේරුම් ගන්නවා ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කිරීම කියලා කියන්නේ මේ විඳීම විඳවීම මෙනෙහි කිරීම. මේ ආකාර තුන අවබෝධ වුණාම ඒ මෙනෙහි කරන සිත මත සිත පීඨනවා කියලා කියන්නේ එයා ඒකට අවු වෙන්නේ නැහැ. එහෙනම් මේ ආස්වාසය කියන කායානුපස්සනාව විඳීම, ප්‍රාස්වාසය කියලා කියන වේදනානුපස්සනාව විඳවීම, මේක මෙනෙහි කරන ධම්මානුපස්සනාවේ සිත පීඨනවා කියන්නේ එයා ධර්මයත් එයාට අවබෝධ කරගත්ත නිසා, එහෙම මෙනෙහි වන සිතත් එයා තේරුම් ගත්ත නිසා චිත්තානුපස්සනාව එයා තුළ පාළ වෙනවා. එහෙනම් ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරන සිත මත සීය පීඨවනවායි කියලා කියන්නේ කෙලින්ම මේ භාවනාව චිත්තානුපස්සනාවට සම්බන්ධයි. එහෙනම් චිත්තානුපස්සනාව කරන කොටගෙන මේ භාවනාව කෙලින්ම සතර සතිපට්ඨානයේ අවසාන අධියර කරන කොටගෙන තමයි සිදුවෙන්නේ. එහෙනම් අපි ආස්වාස ප්‍රාස්වාස මුල් කරගෙන ආනාපාන සති භාවනා නොඑක ආකාරවලින් වඩලා තියෙනවා, වඩවමින් සිටිනවා. නමුත් මේ හැම භාවනාවක්ම ගත්තාම නාම රූප ධර්මතාවයන් මුල් කරගෙන සිදුවෙන අවස්ථා තියෙනවා. කායානුපස්සනාව වේදනානුපස්සනාව මුල් කරගෙන තමයි ගොඩාක් කමටන් ආරම්භ වෙන්නේ. ගොඩාක් කමටන් තියෙන්නේ කායානුපස්සනාව ආරම්භයේ මුල් කරගෙන. නමුත් මේ භාවනාව විශේෂ කමටානම් මේක ගොඩාක් ඉහළ තලයේ භාවනාවක්. හේතුව මේක සතර සටිපට්ඨානේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ තුනම අත්හැරලා කෙලින්ම මේක චිත්තානුපස්සනාවෙන්ම පටන් ගන්න නිසා මේ භාවනාව වඩන භාවනා යෝගියා අරියට මේක වැඩුවොත් දින 7ක් ඇතුළත ඒකාන්ත වශයෙන්ම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට පුළුවන්. මේක නිශ්චිත වශයෙන්ම සිදුවන්නක් කියලා අපට කියන්න පුළුවන්. සියලු දෙනාටම තෙරුවන් සර්.
මේ කාමසුකල්ලිකාන යෝගිය තියෙනවා. ප්‍රාස්වාසයේ පීඨෙවාම අක්‍රමතාන යෝගිය තියෙනවා. එහෙනම් මේ අන්ත දෙකට පීඨන් නැතුව අර පීඨන්ඩ ක්‍රමයක් නැහැනේ. මොනවාරි එකක පීඨන්ඩ දෙපාය. ඒ නිසා යාත මේ දෙක මෙනෙහි කරන ඉස්සභාවය තුළ. ඒ ඉස්සභාවය ආස්වාසයේ තියෙනවද? ප්‍රාස්වාසයේ තියෙන දෙකම නැහැ. ඇයි? ආස්වාසයේ වෙනමත් ප්‍රාස්වාසයේ වෙනමත් තියෙනවා. ඒ දෙක මෙනෙහි කරන සිටියේ දෙකම නැහැ. ඒ නිසා ඒ අවකාශයට සමවද්දනවා. සමවද්දලේ අවකාශය එයාව රඳවනවා. රඳවුවාම එයා ඉන්නේ අවකාශ ධාතු මුල් කරගත්ත භාවනාවේ. ඇයි? ආස්වාසය කියන්නේ වෙනම ක්‍රියාවලියක්, ප්‍රාස්වාසය කියන්නේ වෙනම ක්‍රියාවලියක්. ආස්වාස ප්‍රාස්වාස කියන ක්‍රියාවලි දෙකටම අවු වෙන්නේ නැති, ඒ දෙකම මෙනෙහි කරන, ඒ දෙකම සම්බන්ධ නැති සිටින්න එයා පීඨවන. පීඨවල රැඳිලා ඉන්නවා. ඒක විස්තර කෙරුවොත් ඒක ඇති වෙන්නේ කොහමද? මේ නාම රූප නිරෝධ වෙන්නේ කොහමද? නාම රූප නිර්මාණය වෙන්නේ කොහමද? ඒක තුළ මේ ඇලින් ගැටීම් ඇති වෙන්නේ කොහමද කියන එක පිළිබඳව විස්තර කෙරුවාම මේ භාවනාව සමතන්න සාර්ථකයි. කම්පණය කියන අටවෙනි මට්ටම. අටවෙනි මට්ටමෙන් මේ කමඨාන ගත්තාම
ආස්වාස වෙන බව ප්‍රාස්වාස වෙන බව මෙනෙහි කරන සිත මත පීඨීමේ භාවනාව අටවෙනි මට්ටමෙන් කම්පණය කියන තරලයට අනුව දේශනා කරනවා නම් පින්වත්නි මේක මෙහෙම වඩන්න ඕනේ කොහොමද කියලා කිව්වොත් ආස්වාස කරනකොට කම්පනයක් ඇති වෙනවනේ මේක ඇදලා ගන්න එපාය. එතකොට මේ කයට දැනෙන්නේ නැති විදිහට සියුම් ලෙස ගියාල්. ඒ සියුම් ලෙස යනකොට කම්පනයක් වෙනවනේ. එහෙනම් අපි මේක උවමනාවෙන් එළියට දැම්මේ නැත්නම් මේ කය සම්පූර්ණ දෙදරුම් කරනවා. ඇයි? මේක තියාගෙන ඉන්න බෑ. එහෙනම් ඇතුළත තියෙන දේ නැවත කම්පනයකින් එළියට දාන්න ඕනේ. එහෙනම් මේ ඇතුල් වීම එළියට යාම කියන මේ කම්පන දෙක මෙනෙහි කරන සිටිවිල්ල අර කම්පණයට අනුව වෙනස් වෙනවනේ. එහෙනම් ගොඩාක් අපි අවබෝධයක් අත්දැකීමක් ලැබලා තිනවා ආයතනයක වායු සමීකරණය අංශක 18 තිබුණාම ඒ තියෙන සියලෝම වස්තු වල තියෙන අංශක 18යි අර 18 ප්‍රමාණෙන් ඔක්කොම ටික පිරෙනවා පෑම් පන්සල් ඉඳලා පුටු මේසන ඔක්කොම අංශක 18 දක්වා සීතල වෙනවා. ඇයි? ඒකේ තියෙන්නේ ඒ කාරණාව නිසා. ඒ වගේම හීතරයක් දාලා මේ අංශක 35 දක්වා රත් කරුවොත් ඒකේ තියෙන සියලෝම වස්තු වල 35 දක්වා රස්නේ තියෙනවා. එහෙනම් ඒ පවතින ස්වභාවයට අනුව බඩමුට්ටු වෙනස් වෙනවා වාගේ මේ ආස්වාස කරනකොට ප්‍රාස්වාස කරනකොට මේ ආස්වාස ප්‍රාස්වාස දෙක ක්‍රියාත්මක වෙන තරංගයක් තියෙනවානේ ෆ්‍රීකවන්සි එකක්. ඒ තරංගයට අනුව මේකේ කම්පනයක් පවතිනවානේ. ඒ කම්පනයට අනුව තමයි මෙනෙහි කරන සිතේ කම්පනය පිටන්නේ. එහෙනම් ඇතුල් වෙන්නේ බීට තරංගයක් නම් පිටත් වෙන්නේ බීට තරංගයක් නම් මෙනෙහි වෙන සිතේ බීට තරංගයක් තියෙන්නේ. අපට හොඳට මතක තියෙනවා තරහා වෙලා කලබල වෙලා වෛරයෙන් පිරෙනකොට අපි දැඩි ලෙස මිනිසුන්ට විවේචනය කරන නිඳා කරන හඬ නගා කෑ ගන්න අවස්ථාවලදී උෂ්ම තප්පරයට 40ක් විතර ගන්නවනේ. ඒ උෂ්ම ගන්න වෙලාවේදී ඒ ආස්වාසයේ 40ක් යනවනම් එක විනාඩියට. එතකොට ප්‍රාස්වාස කීයක් යනවනම් 40ක් යන්න එපා. ගත් ඒවා ඒ විදිහටම දෙන්න එපා. එතකොට 80ක් වෙනවා. හැබැයි විනාඩියට තප්පර 60යි. ගනුදෙනු 40ක් සිදුවේ නම් 20ක් වැඩි පුරක් වෙනවා. එහෙනම් මේ තරම් වේගෙන් ඇතුල් වෙලා මේ තරම් වේගෙන් පිට වෙනවා නම් මේ වේගයට අනුවනේ මෙනෙහි කරන සිත පාළ වෙන්න ඕනේ. එහෙනම් එයත් පාළ වෙන්න ඕනේ බීට මට්ටමින්නේ. එහෙනම් ආස්වාසයේ ප්‍රාස්වාසයේ බීටද ඇල්පද තීටද ඩෙල්ටාද ඒකට අනුව තමයි ඒක මෙනෙහි කරන සිත පීටන්නේ. ඒකට අනුව තමයි ඒක දිහා පීටන සිත පීටන්නේ. එහෙනම් ඒ මෙනෙහි කරන සිත මත සිත පීටන්න නම් ඒ සිත අදු තරංගයකින් තියෙන්න ඕනේ. ආස්වාස ප්‍රාස්වාසය අදු වෙලා තියෙන්න ඕනේ. එහෙනම් මේ කම්පණය කියන ධාරිතාව කම්පණය කියන ධර්මතාවය තුළ බැලුවාම මේ ලෝකෙන් ලැබෙන හැම පණිවිඩයක් තුළම මේ කම්පණයටපත් වෙනවා. ඈත පේන දේ අපි ගොඩාක් කැමැත්තෙන් බලනවා නම් අපි රුපියල් 500ක් විතර දීලා චිත්‍රපටියක් නරඹනවා නම් ඈනුන් අරගෙන නිදාගෙන බලන්නේ නැහැ. හේතුව රුපියල් 500ක් දීලා තියෙන නිදාගෙන බෑ කියලා අත් දෙක අරගෙන හොඳට බලනවා. රුපියල් 500 අපරාධේ. එහෙනම් අපිට මේ ලැබෙන රූපවල තියෙන ධාරිතාවට අනුව තමයි ඒකට අදාළ චෛතසිකය නිර්මාණය වෙන්නේ. අපි දකින්නේ බීට ෆ්‍රීකවන්සි එකෙන් නම් ඒ දැක්ක දේ අවබෝධයේ සිටිල්ලක් බීට සිටිල්ලක්. ඒ වගේ ඇයෙනකොට අපි ගොඩාක් කැළඹිලා මට නිඳා කළා අපහාස කළා කියලා කැළඹිලා සවන් දෙනවා නම් ඒ ඇයෙන දේ බීට නම් ඒ ඇයිච්ච බව දැනගත්ත සිටිල්ලක් බීට. ඒ විදිහට මේ ආයතන අයතම ගෝචර වෙන සෑම සංස්කාර ධර්මයක්ම ඇතුල් වෙන්නේ මොන තරංගෙන්ද ඒක මෙනෙහි කරලා අවබෝධ කරගන්නේ මොන තරංගෙන්ද ඒකට අනුව තමයි චෛතසිකය නිර්මාණය වෙන්නේ. කර්මයක් අර තරංගෙන් තමයි ප්‍රතිඵල දෙන්නේ. මේ පීඩන මට්ටම අවබෝධ කරගෙන ඒ පීඩන මට්ටම අඩු කරන්න පුළුවන් නම් ඒ ධාරිතාව අඩු කරන්න පුළුවන් නම් ආස්වාස ප්‍රාස්වාස විතරක් නෙමෙයි ආයතන අයතුලින්ම ගනුදෙනු කරන කර්මවල නිරෝධ භාවයේ ඉබේ ඇති වෙලා ඒ ගනුදෙනු වලින් ඇතිවෙනා වූ පේනවා ඇයෙනවා දැනෙනවා ඇඟෙනවා සිතෙනවා කියන මේ එකක්ම අවෝසි කර්ම වශයෙන් තමයි ගනුදෙනු වෙන්නේ. ඇතුල් වෙන්නේ තවෝසි කර්ම එළියට යන්නේ තවෝසි කර්ම. කර්ම නිර්මාණය වෙන්නේ රාපෙග්ගේ ස්වභාවය ඒක. කර්මය නිර්මාණය නොවි හැමදේම දකින්නවා ආහාර ගන්නවා පැම්පාස් වෙනවා ගමන් යන ඔක්කොම නම් කර්ම නෑ. ඇයි? කර්මය නිර්මාණය වෙන්න අවශ්‍ය පීඩනේ නෑ. ඒ ධාරිතාව නෑ. ඒ ධාරිතාවට වඩා අඩුවෙන් ජීවත් වෙනවා. හොඳයි සියලු දෙනාම වැඩ ගන්න මා සංඝරත්න ආශිර්වාද කරයි.